රසවැල්ල ඔබේ ආලින්දේ පිළිසඳර ගාමිණි සිරිවර්ධනගේ අනුග්‍රහයෙන්.
මගේ රටට දළදාහිමි සෙවණයි, මගේ දෙයට දළදාහිමි සරණයි, සැපතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම පුරුමයි. මගේ රටට දළදාහිමි සෙවණයි, මගේ දෙයට දළදාහිමි සරණයි, සැපතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම පුරුමයි.
අයිබෝවන් ලෝපුරා විසිරි සිටින දයාබර ශ්‍රී ලාංකික සන්නනි, අද 2017 ජූලි මාසයේ දෙවන ඉරිදා. ඉතින් සුපුරුදු පරිදි නාසීලන්තේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ රන් දෙරණ ඉරිදා සඳල්ලත් සජීවීව රැගෙන ඔබේ නිවහන්ට ගොඩ වැදුනා පුරා හෝරාවක් ඔබ හා සතුටු සාමිච්චිය එදිනට. අපි දන්නවා ඔබ ලෝකේ කොයි කෙළවරේ සිටියත් මේ හෝරාව බලාපොරොත්තුෙන් සිටින බව. නාසීලන්තේ නම් දැන් සීතලේ අඩුවක් නැහැ. අප ජීවත් වෙන උතුරු දූපතේ උඩ කොටසේ පිහිටා තිබෙන ඕක්ලන්ඩ් නගරේ නැත්නම් වාණිජමය නගරයේ වැඩි සෙනගක් ජීවත් වෙන. නමුත් සීතල නම් කියලා වැඩක් නැහැ. ඉතින් අපිට හිතා ගන්නට බෑ උතුරු දූපතේ පහත කොටසේ සිතා දකුණු දූපතේ ක්‍රයිස්ට්චර්ච් ක්වින්ස්ටවුන් වැනි නගරවල මොන විදිහේ සීතපතනයක් ඇද්ද කියලා අපිට හිතා ගන්න බෑ. සමහර පළාත්වල විදුලිය පවා විසන්ධි වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඉතින් අප අද කල්පනා කරා ඔබට වසර 40ත් 50ත් අතර කාලේ පැරණි ගායකයන්ගේ ගීත සමගම නවීන ගීත කීපයකුත් ඔබගේ රසවින්දනය සඳහා ඉදිරිපත් කරන්නට. ජේ ඒ මිල්ටන් පෙරේරාගේ ආඬ අද ප්‍රවෘත්ති දෙකක් තියෙනවා විශේෂයෙන් සඳහන් කරන්න. ඔබ දන්නවා පසුගිය දවසේ ජනාධිපති ලේකම් පීබී අබේකෝන් මහතා සිය තනතුරෙන් ඉල්ලා සිටි තිබෙනවා. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 බලයට පත් වූ අවස්ථාවේ සිට මෙම ධූරයේ කටයුතු කළ හෙතෙම හදිසියේ ඉල්ලා සිටීමට බලපා හේතුව පැහැදිලි නැහැ. නමුත් ඔහු දක්වලා තියෙන පුද්ගලික අවශ්‍යතාවයකට මේ සිදු කළ බව. පසුගියදා ජනාධිපති හා GMOA සාකච්ඡාවෙන් පසු සයිටම් ප්‍රශ්නේ විසඳන ආකාරය සඳහන් ලියවිල්ල නිකුත් කරන ලද්දේ මෙම ලේකම් වරයාගේ අත්සනින් වුවත් එම ලියවිල්ලෙන් පුස්සක් බවට පත් කරමින් වෛද්‍ය සටන නැවතත් සක්‍රිය වුණා. ඊළඟට තියෙනවා මුහුද අපවිත්‍ර කරන රටවල් 6ට ශ්‍රී ලංකාවත් කියලා. වැඩිම ප්‍රමාණයක් මුහුදට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුදාහරින රටවල් 6 අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයේ සිටින බවයි ජීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසන්නේ. අමාත්‍යාංශය පවසන අන්දමට මේ අපද්‍රව්‍ය මුහුදට වැඩි වශයෙන් මුදාහරින්නේ ජීවරයන් විසින්ලු. දිනකට මුදාහරින අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 6ක් ප්ලාස්ටික් වන අතර අපද්‍රව්‍ය එකතිවීම නිසා මුහුදු මත්ස්‍යයන්ට කොරල් පොර සහ මුහුදු පැලවලට විශාල වශයෙන් හානි සිදුවන බවත් මේ පිළිබඳව කඩිනමින් නීතිමය පියවර ගැනීම කටයුතු කරන බවත් ජීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරනවා. ජීවර වරාය මගින් දියමට නැයන බහුජන යාත්‍රා වැඩවැසෙන් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති අතර ඉදිරි දින කීපය ඇතුළත දියඹට යන ධීවර යාත්‍රා ධීවර නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන බවත් බැහැර කරන අපද්‍රව්‍ය රදවණයක් යාත්‍රාවල සකස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශය සඳහන් කරනවා. එසේ දියඹට ගෙන යන අපද්‍රව්‍ය යාලි ගොඩබිම බිමට නොගිනන ධීවරයන්ට විරුද්ධව නෛතික පියවර ගන්නා බවයි වැඩිදුරටත් දැනගන්නට තියෙන්නේ. ඉතින් කාන්ති මොනහරි තියනවාද අද ප්‍රවෘත්ති වශයෙන් කියලා ඔන්න විදිහට තමයි තිබුණේ. මම ගීතයක් සූදානම් කරගන්නකම් ඔබට යමක් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රථමයෙන් අපි
Sinhala news, interviews, and Sinhala music. Kamini Sirivadha proudly brings you
Ran Tirana, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Run Dirana, Sunday show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/Run Dirana.
ඉතින් ඒ සමගම තවත් මේ කෙටි තොරතුරු කීපයක් මට කියන්නට තියෙනවා. මේ අන්තර්ජාලය හොයාගත්තේ වයස අවුරුදු 2ක දරුවෙක් සර්පයෙන් සමග ජීවත් වෙනවලු. හරි පුදුම දෙයක්. නමුත් මේක ඇත්තයි. මේ දරුවා ජීවත් වෙන්නේ ක්වීන්ස් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෝල්ඩ් කෝස්ට් ප්‍රදේශයේ ජෙන්සන් ස්මිත් තම නම. ඉතින් මේක පුදුමයක් නෙවෙයි. මොකද ඔහුගේ පියා දැන් වසර ගණනාවක් තිස්සේම වෘත්තිය වශයෙන් කරන්නේ මේ දරුණු සර්පයෙන් ඇල්ලීම අලනෝ කියලා කියන්නේ දැන් කවුරු හරි කිව්වොත් එහෙම සර්පෙක් වත්තට හරි ගෙදරට ඇවිල්ලා කියලා හුට දුරකටින් සඳහන් කරොත් ඔහු ගිහිල්ලා ඒ සර්පයා අරන් අවශ්‍ය තැනට දානවා. එහෙම නැත්නම් ඔහු ගේනවා. ඔහුගේ ගෙදර සර්පයන් 100ක් විතර ඇති කරනවලු. ඉතින් ඒ නිසා තමයි මේක මම කුඩා කාලේ ඉඳන් මේ දරුවා මේ දැකලා ඒ දරුවාට මේ සර්පය අල්ලනවා හරි විදිහට අල්ලන එක ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ වෘත්තිමය වශයෙන් මේ කටෙත්තු කරන ඔහු එක සර්පෙක් කවුරු හරි දුරකටනෙක් දුන්නොත් ඔහු ඒ සර්පයා විනාඩි කීපෙකින් අල්ලලා දෙන්න ඩොලර් 200ක් විතර මුදලක් ආය කරනවලු. ඊළඟට තවත් කතාවක්. මේකත් ඔස්ට්‍රේලියාවේමයි තියෙන්නේ. ලෝකයේ දිගම පූසාට දැනට ගිනස් වාර්තාව හිම කරලා තියෙන ඇමරිකා නෙමෙයි එක්සත් රාජධානියේ පුද්ගලෙක්. නමුත් ලෝකයේ දිගම පූසා දැන් ඉන්නේ මේ පූසාගේ නම ඔමාර්. අවුරුදු 3යි වයස දුර දිග සෙන්ටිමීටර 120යි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ස්ටෙෆනි හාඩි තමයි මේ පූසාගේ අයිතිකාරය. ඊළඟට තවත් තොරතුරක් තියෙනවා. වසරකට වැඩිම මිනිස් ඝාතනය කරන්නේ කවුද කියලා අහන. කවුරු කියලාද කාන්ති හිතන්නේ?
මම කියන්නේ මදුරුවා කියලා.
හරියටම හරි. වසරට වැඩිම මිනිස් ඝාතනය කරන්නේ මදුරුවා. මේ වසරකට 2015 වසරේ විතරක් 438,000 මේ මැරිලා තියෙනවා මේ මදුරුවා දෂ්ට කරලා. මදුරුවාට 3500ක් විතර ඉන්නවලු. ඉතින් මිනිස්සු ජීවත් වෙලා තින්නේ වර්ෂ 190,000ක් විතර කාලයක්. ඊට වඩා වර්ෂන මිලියන 100කට වඩා අඩු කාලයක් මේ මදුරුවා ජීවත් වෙනවලු. ඉතින් මේ මදුරුවා නැත්නම් මොස්කිටෝ කියන නම හැදිලා තියෙන්නේ ලිටල් ෆ්ලයි කියන නමින්. ලිටල් ෆ්ලයි කියන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන්. උනෝ තමයි මදුරාට මොස්කිටෝ කියන නම හැදිලා තියෙන්නේ. සමහරවිට අපි කියනවානේ දැන් මොසි කියලා කියනවා. නැත්නම් මොසි කියලා නම් මෙහි කියන්නේ දැන් මොසි කියලා කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න මායිරි පුද්ගලයන්ට කෙටියෙන් හඳුන්වන්නේ මොසිස්ලා කියන මොසි කියන්නේ මායිරි ඔසිස් කියන එක තමයි මොසි කියලා හඳුන්වන්නේ. නමුත් අපි මේ කියන්නේ මේ මොසි කියලා නෙවෙයි. ඇත්තටම මේ මොස්කිටෝ ගැන ස්පාඤ්ඤේ නමින් හැදුණු ලෝකයේ වර්ෂ මිලියන 100ක් ජීවත් වුණු වසරකට වැඩිම ප්‍රමාණයක් මිනිස් ජීවිත විනාශ කරන මේ සතා ගැන. හොඳ එහෙනම් අපි තවත් ගීතයකට සවන් දෙලා ඉඳන් බලමු මේ ගීතේ කවුද ගායනා කරන්නේ කියලා. මොරිස් දහනායකගේ හඬ.
රස මිහිරි කතා සසන හිරි කතා සංගිතසිනා සුදාගෙනුනි අද නම් හොඳටම පාට වැටි පුන් සඳවාගේ
මං කැකුල තිපි ඔබ දුනා අසන්ත කාලේ අද පෙම්යුවල එකතු කළා ඉස්තිරහාලේ
යමහල් පිපිරීමෙන් බිහි වූ සුන්දර රාජ්‍ය ෆාරෝ ලොස් ඇන්ජලිස් කඳුකර පළාතේ ජනී ජනයා සුපුරුදු දෛනික වැඩ කටයුතු වල නිරත වෙමින් ඉඳී. එහෙත් නිමේෂයෙන් ඇතිවන ප්‍රබල භූකම්පනයකින් සංසුන් රිද්මයකට පැවති නගරයේ පෙනුම අතිශය කලබලකාරී ස්වරූපයකට පෙරලෙනවා. භූකම්පනය නිසා හටගත් පොළවේ විවර වලින් ඇසිල්ලකින් ගුවනට පිවිසෙන ලාවා ගිනි පුළුඟු බියකරු ලෙස නගරයේ සුණු විසුරු කර දමනවා. පොළෝ ගර්භෙන් ඉහළට විස්තරණය වන ලාවාදිය තවත් මොහොතකින් නගරයේ මාවත් දිගේ ගලා යන්නේ ඊට අසුවන සියල්ල ගිනි පිළුඟු වර්ණයට හරවමින්. ඒ මයික් ජැක්සන් විසින් 1997 වසරේ අධ්‍යක්ෂණය කළ වෝල් කැනෝ චිත්‍රපටයේ ත්‍රාසජනක රූපරාමු පෙළගැසෙන අයුරුයි. යමහල් පිමිරීම ඉතා භයංකර සිදුවීම උප්පාදනය කරන්නක් කුවත්තේ මීමත සිදුවන අපූර්ව චමත්කාර දර්ශනයක්. යමහල් පිපිරීමේ ක්‍රියාවලිය නිසා මීමත සාරවත් පොළෝ තලයක් නිර්මාණය කරයි. ෆාරෝ යනු සොබා දහමේ එවැනි ස්වයන් සංසිද්ධියකින් නිර්මාණය වූ ලෝකයේ කුඩා රාජ්‍යයක්. එකිනෙකට සමීපව පිහිටි දූපත් සමූහයකින් සැදුම් ලත්මය යමහල් පිපිරීමේ ක්‍රියාවලිය නිර්මාණය වූ ආකර්ශනීය පරිසරයක් කිමි ප්‍රදේශයක්. ඒත් ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සමග සසඳන කල ෆාරෝ සුවිශේෂී රාජ්‍යයක් වන්නේ ඒ නිසාම නොවේ. ෆාරෝවල පිහිටීමත් ඒ සංස්කෘතියත් නිරන්තරයෙන් වෙනස් වන එහි විශ්වාස කළ නොහැකි කාලගුණ තත්ත්වයන් මනරං වූ පරිසර පද්ධතියන් නිසා මේ රාජ්‍ය සිසු ලෝකයාගේ අවධානයට ලක්වෙනවා. ස්කොට්ලන්තයේ බටහිර දිසට සැතමු 300ක් පමණ දුරින් පිහිටි ෆාරෝ දූපත් උතුරු අට්ලන්ටික් සාගරයේ නෝර්වේජියානු මුහුදට සමීපව පිහිටා තිබෙන්නේ. වර්ග සැතපුම් 1400ක වපසරකින් යුත් මේ දූපත් සමූහයේ 2017 අප්‍රේල් වසර වන විට වාර්තා වී ඇති ජනගහනය 50,030ක තරම් ඉතා අඩු අගයක් ගන්නවා. වසර 1035 1814 කාලයේ නෝර්වියානු රාජ්‍යයේ පූර්ණ උරුමයක් වූ මේ දූපත් සමූහයේ පසු කාලේ ස්වයං පාලිත රාජ්‍යයක් ලෙස ස්ථාපිත වන්නේ 1948 වසරෙන් පසුවයි. වර්තමානයේ පාරෝ රාජ්‍ය යනු ඩෙන්මාර්ක් රාජ්‍යයේ ඇති ස්වයං පාලිත රාජ්‍යයක්. විශේෂයෙන් ස්වාධීන රේගුවක් සහ නිදහස් වෙළඳ ආර්ථිකයක් ඇති ඔවුන්ගේ පාලන තන්ත්‍රය හොබවන්නේ මන්ත්‍රීවරුන් 32 සැදුම් ලත් පාර්ලිමේන්තුවකින්. නමුත් පාරෝහි විදේශ කටයුතු පොලිස් ආරක්ෂක නීතිය හාමුදල් යන වැදගත් ක්ෂේත්‍රවල අධිකාරී බලය ඇත්තේ තවමත් ඩෙන්මාර්ක් රාජ්‍යයටයි. පාරෝ රාජ්‍යයට අට්ලන්ටික් සාගරයේ ඇති මනරං වූ දූපත් 18ක් අයත් වෙනවා. මේ දූපත් වෙසෙන පාරෝ වැසියන් රටවැසියන් එදිනෙදා කටයුතු එකිනෙකා සම්බන්ධ වීමට ඇති ප්‍රවාහන පද්ධතිය සිත් ගන්නා සුළු එකක්. එහිලෝ බහුලව ඇත්තේ දූපත් එකිනෙක සම්බන්ධ කරන පාලම්සා උමං මාර්ගයි. මුළු පාලෝ රාජ්‍යයටම ඇති එකම ගුවන්තොටුපළ වන්නේ වගාර් ගුවන්තොටුපළයි. ඒ දූපත් අතර අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සලසමින් එහි ඇට්ලන්ටික් ගුවන් සේවය මගින් හෙලිකොප්ටර් සේවාවක් පවත්වාගෙන යනවා. පාරෝ වැසියන් තමන්ගේ රටේ ගමන් බිමන්වල නිරත වන්නේ පෙරි යාත්‍රා බස් රථ සහ එම ගුවන් සේවාව මගින්. දියමංකඩ වලින් පිරුණු මේ සුන්දර රාජ්‍යයේ අනෙක් සුවිශේෂී ලක්ෂණය වන්නේ එහි ඇති කාලගුණයයි. එහි ඇති ශීත ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-4 අගයක් වන අතර ග්‍රීෂ්ම සිතුවේදී මේ මාගේ සෙල්සියස් අංශක 9.5-10.5 අතර වැඩින් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාරෝ දූපත් වලට වසරේ දින 265 දින 210ක්වත් වර්ෂාවෝ හිම පතිත වෙන. මේ නිසාම පාරෝ යනු නිරන්තරයෙන්ම මද අඳුරු කාලගුණයක් පවතින රාජ්‍යය. ඒ කාලගුණ විපර්යාසයේ ශීඝ්‍රතාවය කොතරම් වේගවත් නම් ඒ මොහොතේ පාරවල තින කාලගුණයට අකමැති නම් ඔබ ඉවසිය යුත්තේ විනාඩි 5කටත් වඩා අඩු කාලයක් සැනකින් එහි කාලගුණය වෙනස් වෙනවා. මේ කාලගුණය වෙනස් වීමේ ක්‍රියාවලිය පාරවල අනර්වත්වම සිදුවන සංසිද්ධියක් වෙනවා. අවුරුදු මිලියන 30කට ඊයේදී ගිනි කඳු පිපිරීමේ නිර්මාණය වූ මේ දූපත් සමූහයේ වත්මන් ජනවාසයේ මුල් කරුවා ලෙස පිළිගන්නේ කිස්සුවාස 6 ශතවර්ෂයේදී පැමිණි අයිරිස් ජාතික පූජකවරයෙක්. ඊට පෙර මේ බිමේ හිමිකරුවන් සිට ඇත්තේ අයෝම කාම ශක්තියෙන් හෙබි රණශූරයින් ලෙස පිළිගැනෙන වයිකින් වරුණද ජන කොට්ටාශයයි. වර්තමානයේ මේ ඉවසර ජනතාව නෝර්වීජියානු බස හසුරුවන්නන් වන අතර ඔවුන් කෙරෙන් ස්කැන්ඩි වෙනු සංස්කෘතික ලක්ෂණ පිළිමු වන බව සමාජ විද්‍යාවන්ගේ අදහසයි. ලෝකයේ ඉතා කුඩා ස්වයංපාලන රාජ්‍යයක් වුවත් පාරෝ ඉසුරුමත් ආර්ථිකයක් හිමි රටක්, ඉතා සාමකාමී පරිසරයක් හිමි එහි අපරාධ වාර්තා නොවන අතරම බන්ධනාගාරයක්ද නොවේ. විදේශ සංචාරක වාර්තාවරුවෙක් පාරෝ පිළිබඳ කිය ඇත්තේ දුම්රියක්, බන්ධනාගාරයක්, මැක්ඩොනල්ඩ් නලන්න දුටු එකම යුරෝපීය රට පාරෝ බවයි. මේ සියල් අතරේ පාරෝ රාජ්‍යය පිළිබඳ උණුසුම් පුවතක් BBC පුවත් පේවාව සඳහන් කරන්නේ පාරෝ රාජ්‍යයේ කාන්තා ජනගහනය දැන් ශීඝ්‍ර ලෙස පහළ වැටී ඇති බවයි. මේ නිසාම පාරෝ රටේ වෙසෙන පිරිමින්ට විදේශ රටවලින් මනාලියන් ආනානය කරන තරමට ඒ වර්ධනය වී ඇති බව සඳහන්. විශේෂයෙන් තායිලන්තයේ සහ පිලිපීනයේ තරුණියන් මනාලියන් ලෙස මේ සුන්දර රාජ්‍යයට රැගෙන ඒමේ ප්‍රවණතාවයක් වර්තමානයේදී මේ රටේ දැකගන්න පුළුවන්.
මර්වින් පෙරේරාගේ හඬ.
ඔබ අතගෙන ගිය වීදි ඇතැගිල්ලක එල්ලියනවා ඔබ අතගෙන් නියවීදී ඇහායනවා සිංගිති පුතා අතැගිල්ලක එල්ලියනවා ඒ කාලේ පැතු පැතු යලි සිහිබෙනවා ජීවිතයම හීන එක කියා සිතිනවා මේ නගරය මාව මුණගැසුණු නගරයයි මේ නගරය මාව
ඉතින් තවත් අපි කෙටි තොරතුරක් තියෙනවා ඔබට ඉදිරිපත් කරන්නට. දැන් ඔබ අහලා තියෙනවා දැන් මේ ලෝකයේ එක එක රටවල එක එක වකවානුවල එක එක පළාත්වල විවිධ නිකන් පුරා වෘත්තයන් තියෙනවා. උදාහරණ ගත්තොත් අපි දැන් මේකෙන් කියන්නේ හැම රටකම අපූර්ව රසවත් වූ ජනකතා, එහෙම නැත්නම් මිත්‍යා ප්‍රබන්ධ බොහොමයක් තියෙනවා. ඇත්ත ඇත්ත මොකක් වුණත් ඒවා ඉතත් රසවත්. දැන් අපි ගත්තාම පිනෝකියෝ, ඊළඟට සමහරලාට දැන් කාලයක් තිබුණා කුඩා දරුවන් චරිතයක් කියලා ස්පයිඩර්මෑන්, බැට්මෑන්, ඊළඟට දැන් අවතාර් කියන චිත්‍රපටයේ චරිත හැරි පොටර්, මේවා ඉතින් ඔක්කොම නිර්මාණය කරපු චරිත. නැත්නම් මේ මිත්‍යා ප්‍රබන්ධ විදිහට ආපුවන් තමයි ප්‍රසාරණය වෙලා තියෙන්නේ. කිත්සුනේ කියන ජපන් මිත්‍යා ප්‍රබන්ධ චරිතය එහෙම අහන්න ලැබෙන අපුරු කතාවක්. කිත්සුනේ කියන්නේ නරියාට ඇති ජපන් වදනේ. ඔහු ඉතා දිගු ආය කාලයක් ඇති ඉතාම බුද්ධිමත් මායා බලය ඇති සත්වයෙක්. කිත්සුනේ කියන්නේ කවුරුදු 1000ක් ජීවත් වෙනවා. ඔහුට වල්ගා නමයක් තියෙනවා. කියන්නේ වල්ග නමයක්. ඉතින් වල්ග නමයක් තියෙන පරිපූර්ණ කිත්සුනේ කෙනෙකුටලු. කිත්සුනේ අවතාරයක් පිසාචයෙක් වෙනත් වැනි ආයක නොවන අතර ඔහු සාමාන්‍ය නරින්ගෙන්ද වෙනස් ආයකලු. ඉතින් කිත්සුනේ මැරීමට අවශ්‍ය නම් ඔහුගේ වල්ගා සියල්ලටම කැපීමට සිද්ධ වෙනවලු. කිත්සුනේගේ සියලුම බලය තියෙන්නේ ඔහුගේ එක් වල්ගයක් තුල. බලය ඇති වල්ගය කවුරුත් නොදන්න නිසා ඔහුට ඔහුගේ සියලු වල්ගා කැපීමට සිද්ධ වෙනවා. අවුරුදු 1000ක කිත්සුනේ කෙනෙකුට වෙස් මාරුකල කරන්න පුළුවන්. කිත්සුනේ කෙනෙකුට අවශ්‍ය නම් මනුෂ්‍ය වේශය පමණක් නෙවෙයි වෙනත් ඕනෑම වේශයකින් පෙනී සිටින්න පුළුවන්ලු. මූ ප්‍රයෝගිකාරීදී කිරීමට කැමති නිසා වෙස් මාරු කිරීමේ මිනිසුන් රැවටීම ඔහුට සතුට ගෙන දෙන්නක්ලු. ජපන් ඉතිහාසයේ කිත්සුනේ වර්ග 30ක් ඇති අතර ඒ ප්‍රධාන වශයෙන් හොඳ හා නරක වශයෙන් දෙකොටසක් වේ. සාමාන්‍ය දෙයක් නොවනම හොඳ කිත්සුනෝ සෙංගෝ ලෙස හඳුනන අතර ඔහු යහපත හා සතුට උදා කරනවලු. අඳුරු එහෙම නැත්නම් යකෝ කිත්සුනෝ, යකෝ කියන අදහසෙම තියෙනන්නේ යකෝ කියනවා වගේ. අපිත් කියන්නේ යකෝ කියන්නේ යකෝ කිත්සුනේට නරක හා වේදනාව ගෙන දෙනවලු. ඔහුට කටින් මෙන්ම වල්ගානාවෙම ගින්දර පිට කරන්න පුළුවන්. ඕනෑම කිත්සුනේ කෙනෙක්ට වැඩියෙන්ම වටිනා දේ තමයි නිදහස. ඔව් කවදාවත් තමන් අකමැති දේ නොකරනවලු. අකමැති තැනක නොනවිත අතර අකමැති අය ආශ්‍රය කරන්නේත් නැහැ. ඒ වගේම සෑම කිත්සුනේ කෙනෙක් ළඟම රන්වන් සුදු පැහැති කිත්සුනේ බෝල් නැතිනම් ස්ටාර් බෝල් එකක් තියෙනවලු. එම කිත්සුනේ බෝල් එක අතට ගැනීමෙන් සමත් නම් ඒ කිත්සුනේ ඔබට යටත් වෙනවලු. ඉන්පසු ඒ කිත්සුනේ කරන්නේ ඔබ කැමති දේ මතක තියාගන්න. කිත්සුනේ නැවත තව ස්ටාර් බෝල් ලබා ගැනීමට විවිධ ප්‍රයෝග කරනවලු. යම් ලෙසකින් කිත්සුනේ යාලිය ඔබෙන් උදුරා ගත්තොත් ඔබට ඔහු එක්ක භයානක ගනුදෙනුවක් කිරීමට සිදුවන බවයි ජපනුන් විශ්වාස කරන්නේ. කිත්සුනේ ගැන තවත් අපූර්ව කතාවක් තියෙනවලු. ඔවුන්ට භාෂා පිළිබඳ ප්‍රශ්න තියෙනවලු. එකම වචනේ නැවත නැවත කිරීම අපහසුයිලු. අදත් ජපන් ජනතාව කෙනෙකුට දුරකතනක් ඇමතුමක් දීමේදී වෝෂි වෝෂි කියා දෙපාරක් පවසනවා. වෝෂි කියන වදනේ තේරුම හලෝ. ඔවුන් දෙවරක් වෝෂි වෝෂි කියා කියන්නේ සවන් දෙන්නාට තමන් වෙස්වලාගත් කිත්සුනේ කෙනෙක් නොවන බව ඔප්පු කිරීමට. ඒකත් මයි දරාලු තුන් දෙනා ගත්ත දෙයක්. වෝෂි වෝෂි, හලෝ හලෝ, හලෝ හලෝ. ඒ වගේ අපිට සවන හලෝ කියලා කතා කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කිත්සුනේ ගැන සඳහන් කරන්නේ. මේ විදිහේ මේ මිත්‍යා චරිතය ගැන අපි වෙන තවත් ගීතයකට සම්බන්ධිලා ඉඳමු. අද අපි මං කව පරණ ගීත කීපයක් ඉදිරිපත් කරන්න කැමති කියලා. මෝහන් රාජ් සමග නිරෝසා විරෝජිනී. ගීතේ ආර් මුතුසාමිගෙන් හොඳයි ගාන්ති
ඔව් පොඩි පොඩි තොරතුරු ටිකක් මෙන් බහසන්න යන්නේ මං සංවේදීම ඇඟිල්ල අපි ඇති ඇඟිලි පහක් තියෙනවනේ ඒ දුර්වලම ඇඟිල්ල තමයි මුදුගිල්ල ඒ නිසානේ විවාහයේදී මුදුව මුදුගිල්ලට දමන්නේ නැත්තම් බෙදගිල්ලට බලඳන්නේ ශක්තිමත්ම ඇඟිල්ල තමයි මහපැට ඇඟිල්ල යමක් අල්ලනකොට අනිත් ඇඟිලි හතරම එක පැත්තක මහපැට ඇඟිල්ල විතරක් තනියම එක පැත්තක් බාර ගන්න හොඳයි දන්නවද ඇති සංවේදීම ඇඟිල්ල මොකද්ද කියලා ඒ තමයි දබර ඇඟිල්ල දබරයේදී පෙරමුණ ගත්තත් වැඩිපුරම සංවේදී වන්නේ දැමරංගිල කියලා තමයි හඳුන්වන්නේ. කුකුල් සායම් ගන්න කුකුලාගෙන්ද? කුකුල් සායම් ගැන අපි අහලා තියෙනනේ සමහර විට කුකුල් සායම් පාවිච්චි කළා තියෙනම් මේ කුකුල් සායම් ලබා ගන්න කොහොමද කියලා දන්නවද? බැලුමල් මට නම් මේකේ නම කුකුල් සායම් නිසා කුකුලගෙන් ලබා ගන්නවා කියලා තමයි හිතන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම කුකුල් සායම් ලබා ගන්නේ කොචිනිල් නම් කෘමියෙකුගෙන්. කොචිනිල් කෘමියාගේ ගැහෙන සතාගේ වේලි කෝෂවලින් තමයි කුකුල් සායම් නිෂ්පාදනය කරන්නේ. මේස් හදන නගරය. සපත්තු පළඳින කෙනෙක් නම් බොහෝ විට බේස් කුට්ටම පළඳින එක කරනවා. දන්නවද මේස් නිෂ්පාදනයේ සදාම විශේෂ වූ නගරයක් තිබෙන බව? ඒ නගරය තමයි චීනයේ සුජී නගරය. මේ සුජී නගරය හඳුන්වන්නේ සොක් සිටි නැත්නම් මේස් නගරේ කියලා. මෙහි කොපමණ මේස් නිපදවනවද කියලා කිව්වොත් අප පළඳින සෑම මේස් කුට්ටන් තුනෙන් එකක්ම නිෂ්පාදනය කරන්නේ මේ චීනයේ සුජී නගරේ කියලා කිව්වොත් පුදුමෙහිතෙයි නේද? ඒ වගේම තව විස්තර තියෙනවා වැඩිපුරම ඉංග්‍රීසියෙන් ඉන්නේ බ්‍රිතාන්‍යයේද කියලා. ඉංග්‍රීසි සමහරු කියනවා කඩුව කියලා. ඒ නොදන්න කෙනෙක් කපලා දාන්න පුළුවන් නිසා ඒ දැන් ඒ ගතිය තරමක් අඩුයි. දන්නවද ලෝකේ ඉංග්‍රීසි භාවිතය කරන පුද්ගලයන් වැඩිපුරම ජීවත් වන රට කුමක්ද කියලා? ලොව වැඩිපුරම ඉංග්‍රීසි භාවිත කරන පුද්ගලයන් ඇති රට තමයි ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකානුවන් මිලියන 297ක් ඉංග්‍රීසි භාෂාව භාවිත කරනවා. මෙහි දෙවන ස්ථානයේ හිමිකරගෙන සිටින්නේ අපේ අසල්වැසි ඉන්දියාවයි. දවල මන්දිරයේ නමේ අයිතිය. ඇමරිකාවේ ජනාධිපති නිරල නිවස වයිට් හවුස් නැත්තම් දවල මන්දිරය ලෙස හඳුන්වනවා. ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පිහිට ඇති මේ මුලින්ම හැඳින්වුවේ ප්‍රෙසිඩන්ට් ප්ලේස් එහෙම නැත්තම් ප්‍රෙසිඩන්ට් හවුස් එහෙම කියලයි. දන්නවද මේ මන්දිරට වයිට් හවුස් ලෙස නම දුන්නේ කවුද කියලා? ඔහු තමයි ඇමරිකාවේ 26 වෙනි ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් මහතා. ඒ 1901 දී මෙහි මුලින්ම පදිංචි වුණු ජනාධිපතිවරයා වෙන්නේ ජෝන් ඇඩම්ස් මහතයි. ඒ වගේම අද උපන්දින සුබපතමකුත් කරන්න තියෙනවා. අද දින උපන්දිනයේ සමරන දමින්ද දසනායක වන මගේ ලොකු මල්ලිට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයකට ආශිර්වාදනවා පොඩි අක්කා හා ගාමිණී අයියා ඇතුළු ඔයාගේ පවුලේ සියලු දෙනා.
Peace.
කාන්ති ඉස්සල සඳහන් කරා මේ මධ්‍යම නැත්නම් යුරෝපයේ තියෙන ෆාරු කියන රට ගැන. දැන් මේකත් ඒ වගේ තමයි යුරෝප් කියන්නේ මධ්‍ය කාලීන යුරෝපයේ බිහි වූ මරණීය පණිවුඩකරුවා කියලා. යුරෝපානු අර ඉස්සල අපි කිය මිත්‍යා චරිත ගැන දැන් මේකත් ඒ වගේ තමයි යුරෝපානු මිත්‍යා කතා ගොන්නේ විවිධ අද්භූත චරිත හම්බ වෙනවා. ඒ අතර එන වියර් වොල්ෆ් එමෙතන මිස් වුර්කියා බෙන්ෂී විලාපදී මිනිසෙක් මරා දැමීමේ අවතාරය කැනමාලා උරගේ කියන ශක්තිමත් මායාකාරී ජීවියෙක් වයිල්ඩ් හන්ටර්ස් භූත අසරුවන් එක් වී විටක භයංකාර වූ තවත් විටක චමත්කාර වූ ලෝකයක් මවනවා. ඒ වගේම සමහරට අපිට මතකයි චිත්‍රපටියේ දාසල තිබුණා පොත් කියවුණා ඩ්‍රැකියුලා. කතෝලික ආගම විසින් මෙහි වූ මධ්‍ය කාලීන යුරෝපයේදී මෙම පුරාවෘත බිහි වෙලා තියෙනවා. ඒවා සියල්ල තනිකර මනක්කල්පික චරිත කතාන්දර වුණත් ඒවා රස විඳීමට නම් බාධාවක් නෙවෙයි. එකී මිත්‍යා කතා ගොන්න අතරේ හෙල් හවුන්ඩ් නැත්නම් නිරබල්ලාට තියෙන අපූර්ව ස්ථානයක්. හෙල් හවුන්ඩ් යන ඉතා බියකර වූ අතිවිශාල වූ මායාකාරී සත්වෙක්. ඔහු සුපර් නැචුරල් නැත්නම් අධිසුභාවික ලෝකයේ ආරක්ෂකයෙක්. මරණේ පණිවිඩකරුවා ඔහුයි. හෙල් හවුන්ඩ් ඔලු තුනක් ඇති බව සමහරුන්ගේ විශ්වාසය. ඔහු විටක අදෘශ්‍යමානයි. අද්භූත ලෝකයේ අනෙක් බොහෝ දෙනාට වඩා ශක්තිමත් හා බුද්ධිමත්. ඔහුට සුරඟටත් වඩා වේගෙන් දිවිය හැකි බවත් ගින්දර වලින් යකඩ පවා අණු කිරීමට සමත් ගින්දර පිටවන ශරීරයක් ඇති බවත් මේ විශ්වාසයෙන් අතර පවතින්නේ. ඒ වගේම හෙල් හවුන් සුපර් නැචුරල් ලෝකයේ ඇති ඕනෑම දෙයක හෝ අයකුගෙන් සාමාන්‍ය ලෝකයේ ඕනෑම දෙයක හෝ කෙනෙකුගේ ඉව කොතරම් ඈත හිටියත් දැනනවලු. හෙල් හවුන් ප්‍රධාන රාජකාරිය අද්භූත ලෝකයේ රහස් හා නීති ආරක්ෂා කිරීම. සුපර් නැචුරල් ලෝකයේද පාලනය වන්නේ නීති පද්ධතියකි. උදාහරණයක් ලෙස වියර් වොල්ෆ් ලෝකයේදී නම් වියවෝල් ෆ්‍රංචුක නායකයාගේ බලය ගත හැකි ඔහුගේ රංචුවේ මායකුට එය නීතියක්. මෙම නීති කැඩීම තුළින් සුපර් නැචුරල් ලෝකයේ පැවැත්මට තර්ජන ඇති වෙනවා. හෙල්හවුන්ගේ වගකීම නීති කඩ කරන්න දඩයන් කිරීම. එමෙන්ම සුපර් නැචුරල් ලෝකයේ ජීවත් වන අතර රහස් තියෙනවා. එම රහස් සුපර් නැචුරල් ලෝකයේ අනෙක් අයගෙන් ආරක්ෂා කරන්නට ඕනේ. ඉතින් ඒ වගේම සාමාන්‍ය ලෝකේ ද රහසක් වශයෙන් තබා ගන්නුනේ මේ වගේ කීම් ඉටු කරන්නේ එල් ලවුන් විසින්. ඔහු විටක සුපර් නැචරල් ලෝකයේ අනික ආරක්ෂකයන් වන වයිල්ඩ් හන්ටර් සමග එක්ව කටයුතු කරනවා. එවිට සිදු කරන්නේ වයිල්ඩ් හන්ටර්ස් හට මඟ පෙන්වීම. ඇතම් ජනකලා කතාවලට අනුව හෙල් හවුන් වර්ගයේ බැන්ෂී විලාප දෙන අවතාරයක් සම්බන්ධයි. බැන්ෂීද හෙල් හවුන් මෙන් මරණයේ පණිවිඩකරුවෙක්. ඔවුන් දෙදෙනා එකවර එක්තැනට එක්ුණොත් ඔවුන් එකම දේ දුටුවොත් එතන මරණය සෙවණැලි වලින් පිළිලා යනවලු. ඒ මාර්යාගේ අඩවියක් වීම නිසකයි. හෙල් හවුන් මිනිසුන් ඩාවේශ වෙන්නට පුළුවන්. ඒ හෙල් හවුන් කියන සුපර් නැචුරල් ලෝකයේ අනෙක් අය මෙන් රාත්‍රියේ නිෂ්පාදනය. දාවල් නිදා ගන්නවා රැයේ පිබිදෙනවා. ඒත් හෙල් හවුන් ශරීරයට ආවේශ වී සිටියට රාත්‍රියේ තමා කලේ කුමක්දයි මතක නැති බවත් මෙම ජනකතාවල සඳහන්. දැන් මේ කතාව කියවුවහම මේ ඇත්තටම හිතනවා මේ අර මොකද්ද මේ ඉස්සල අපි කතා කරා වගේ අපි කියනවා දැන් මේ මිහිකත අපාය කියලා. දැන් අපාය කියන කතාවල් ඒහා සමාන තමයි මේ ගොතලා තියෙනවා. දැන් ගිනි දැල් ඇවිලෙනවා, පොළොව පුපුරනවා, ඒවා ජාති කියලා හිතන කොහොමනත් මේ ඔක්කොම මනක්කල්පිත කතා වුණත් මිනිසුන් අතර හරි ප්‍රසිද්ධයි. ඒ වගේම මේ කතන්දර කියවන්නට චිත්‍රපට නිර්මාණයට මිනිසු හරි කැමති. අපි එහෙම තවත් ගීතයකට සම්බන්ධ දෙලා ඉඳිමු. බලමු මේ ගීතේ කවුද ගායනා කරන්න කියලා.
මයියා උගේ පුතා බබයියා මේ දෙන්නා ගමේ හරි උරු අයියා චිකයියා සියාගේ මිසයියා කියන්නේ ගල් පැලෙන හරි උරු තව දවසක සීමා උදාවත්තක පොරෙන් කණ්ඩ ගියා උරුම්බා ඌගේ කරුමෙට බඹරේ ඇන්න ඔළුවට ගයින් වැටිලා වුණා ලුළුඹ ගොයියෝ ආනගෝ අයියෝ සිමයියා කරන හොර වැඩ බබයියා තොන්ඩි සිමයියා රෑ කාලේ යයි දෙන්නා ගෙවල් කඩට ගුම්වස මං අංවඩු ගස්ස අපේ වත්තේ කොස් ගයේ බැඳ මගේ ගුම්වස කවුදගෙන ගොස් උස්ස සෙව්වේ නෑ මං කරුවල හන් මම උදේ නැගිටලා ගියා බල බල වස්ස මරලා හැම සංගවල මේක කෙරුවේ බබයියා නැත්තන් නොන්දිසි මයියා මම පලි ගැව්වා උන්ට යන්න තැම්පිලා ගොයියෝ ආනගෝ අයියෝ සිමයියා කරන හොර වැඩ බබයියා නොන්දි සිමයියා රෑ කාලේ යයි දෙන්නා ගෙවල් කඩට කුකුල් කොටුවා කදලා කුකුලෝ කෑ ගැසුවා අයිස ගල වැද්දා කියලා මම බැලුවා එබිලා සීමා කුකුල් කූඩුවා අස මම ළඟට ලං වුණා හොර සීමයියා පැන්නා රතු තම්බි වැටක ඉර වුණා ඔළු පාරක් දුන්නා සීමා එතනම මැරුණා දැන් කනත් ඒ උස් සොමියේ ඉන්නවා ඔයියෝ ආණ්ඩකෝ අයියෝ සිමයියා කරන හොර වැඩ බබයියා නොන්දි සිමයියා රෑ කාලේ යයි දෙන්නා ගෙවල් කඩට
හොඳයි ඊළඟට තියෙනවා මෙන්න මේ බූකර් ටෑග් කියලා තියෙනවා බූකර් ටෑග් කියලා කියන්නේ මේ සාහිත්‍ය උදසාම් වෙන්න ත්‍යාගයන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියලාද හෝ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තක කළ එමෙන්ම එක්සත් රාජධානි තුළ ප්‍රකාශයට පත් කරන ග්‍රන්ථ උදසා තමයි එය පිරිනමන්නේ එසේම එම ලේඛිකා ජීවතුන් අතර සිටියේදී කියන උපහාරයක් ලෙසද මෑන් බූකර් ත්‍යාගේ හඳුන්වන්නට පුළුවන් ඉතින් ඔබ දන්නවා මේ මුල්ලරට ආරම්භ කළේ 1969 වසරේ. එය හඳුන්වනු ලැබී බූක මැකනල් ත්‍යාගේ වශයෙන්. වර්තමානයේදී මෑන් බූක ත්‍යාගේ ලෙසත් එය හඳුන්වනවා. ඊට අනුග්‍රහය දක්වන මෑන් ව්‍යාපාර සමූහය නමින්. ඉතින් මෙවරත් එම ත්‍යාගේ උදෙසා ග්‍රන්ථ හයක් නිර්දේශ වෙලා තිබිලා තියෙනවා. ප්‍රංශ ලේඛක මැතියස් එනාඩ්ගේ කම්පාස් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන කරලා තිනේ චාර්ලට් මැන්ඩෙල්. ඊශ්‍රායෙල් ලේඛක ඩේවිඩ් ග්‍රොස්මන් ගේ හෝස්වෝල්ස් හෝස්වෝක්ස් ඉන්ටු අ බා මේක පරිවර්තන කරලා තිනේ ජෙසිකා කොහේන්. නෝවිජියානු ලේඛක රෝයි කප්සන් රෝයි ජේකොප්සන් ගේ ද අන්සීන් පරිවර්තන කරලා තිනේ ඩොන් බාලට්. ඊළඟට ඩෙන්මාර්ක් ලේඛක ඩොර්ති නෝස් ගේ මිර ෂෝල්ඩ සිග්නා ඉංග්‍රීසි පරිවර්තන මීෂා හෝක්ස්ර. ඊශ්‍රායෙල් ලේඛක ඇමොස් ඔස් විසින් රචිත ජුඩාස් පරිවර්තන කළේ නිකලස් ඩි ලන්සෝ. ආජෙන්ටිනාවේ සමන්තා ශිබ්ලින්ගේ ෆීවර් ඩ්‍රීම් ඉංග්‍රීසි පරිවර්තනයේ මෙගාන් මැක්ඩොනල්ඩ්ගේ. මේ අතරින් මෑඩ් බුකර් ත්‍යාගේ දිනාගානා ලේඛකයාට හා පරිවර්තනයට ස්ටර්ලින් පවුන් 50,000 හිමි වෙනවා. යාසන් වශයෙන් රුපියල් 180,000ක් විතර. ඉතින් ජයග්‍රහයි කෘතිය තෝරාගෙන සිදු කළේ ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වූ කලාකරුවන්ගෙන් සැදී විනිශ්චය මණ්ඩලයක් මගින්. ඒ ප්‍රධානත්වය දරන ලද්දේ එඩින්බරෝ පොත් ප්‍රදර්ශන මණ්ඩලයේ අධ්‍යක්ෂක නික් බාලි විසින්. ඊට අමතරව ලේඛකයෝ හා පරිවර්තකයන් ඩැනීල් හාන්, නවකතා රචක ඉලිෆ්ෂ් ෂෆාක්, ලේඛක චිකා යුනික් ගේහා, ප්‍රකට කාව්‍ය රචක හෙලන් මෝට්, තේරීම් කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළේ. අවසානයේදී මෑන් බුක ත්‍යාගයට නියම සුදුසුසා ලෙස තීරණය කළ ලද්දේ ඊශ්‍රායෙල් ලේඛක ඩේවිඩ් ග්‍රොස්මාන්ගේ හෝස් වෝක්ස් ඉන්ට බා කෘතිය. ඉංග්‍රීසියට පරිවර්තන කළ ජෙසිකා කොහෙන් ත්‍යාගේ සම හිමිකාරත්වයට සුදුසුකම් ලැබුවා. මේ බව ප්‍රකාශ කළේ පසුගිය බදාදා රාත්‍රියේ වික්ටෝරියාන ඇල්බර්ට් කෞතුකාගාරයේ පැවති උත්සවයකදී. ඩේවිඩ් ග්‍රොස්මාන් 63 වන හැවිරිදි ඔහුගේ නිර්මාණය අතර ප්‍රබන්ධ චරිතාපදාන හා ළමා කතා තියෙන ඉතා ඉහළ අලවියක් ඇති ඩේවිඩ්ගේ සමහර ග්‍රන්ථ භාෂා 36කට පරිවර්තන වෙලා මේ ජයග්‍රහණය කරන ලද්දේ විවිධ ප්‍රබන්ධ 126ක් අතරින් මෑන් බුක සම්මාන දිනාගැනීමත් සමගම තම ග්‍රන්ථ සඳහා අතිවිශාල අලවියක් පිළිබඳ බලාපොරොත්තු තැබීමට ඩේවිඩ්ට හැකියාව තියෙනවා. පසුගිය වසරේ මෑන් බුක ත්‍යාගය හිමි කරගත් දකුණු කොරියානු ලේඛක හැන් කැන්ගේ ද වෙජිටේරියන් පොතේ අලවිය බ්‍රිතාන්‍ය තුළ පමණක් පිටපත් 160,000 ඉක්මවල මේ පරිවර්තන කළා. දේ ඉංග්‍රීසි ජාතික ඩේ බ්‍රාස්මිත් විසින් 2008 වසරේදී ඩේවිඩ් විසින් පළ කරන ලද ටු ද එන්ඩ් ඔෆ් ද ලෑන්ඩ් කෘතියට පදනම් වෙලා තියෙන ඊශ්‍රායෙල් යුද්ධ යාත්‍රයේ ගෙවි යන ඒ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය. මේ පළ කිරීමට ටික කලකට පෙර ඔහුගේ පුත් යූරිගේ අභාවය සිදු වෙලා තියෙනවා. ජයග්‍රාහි කෘතිය පරිවර්තකා වන ජේසිකා කොහෙන් බ්‍රිතාන්‍ය ඉපදී ඊශ්‍රායෙලේ හැදී වැඩුණු කාන්තාවක්. මීට පෙර ඩේවිඩ්ගේ ටු ද එන්ඩ් ඔෆ් ද ලෑන්ඩ් මෙන්ම තවත් ඊශ්‍රායෙල් ලේඛකයන්ගේ කෘති ඉංග්‍රීසි පරිවර්තනයට කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ මෑන් බුක සම්මානේ ඇයට ලැබිලා තියෙන්නේ. ඉතින් අද වර්තමාන ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් තමයි අපි මේ වරින් වර ඔබට මතක් කරන්නේ. හොඳයි, අපි එහෙමනම් අපිට තවත් ගීතයකට යන්නට කල තියෙනවා. අපි තවත් ගීතයකට සවන් දීලා දමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්නේ කියලා.
අම්බර සෙමර සාල බලා පෙළ ගැසේ ආදරේ මැණික් ගෝරන් ඈත මුණු ගැසේ
මදුර මිහිර මවෙන සොඳුරු ජීවිතේ
ගීතේ ඉදිරිපත් කළේ ලකී මල්ලි සඳහායි.
ඉතින් දැබරසන්නේ අදත් අප ඔබ සමග ගත කළ කාලයේ කෙමෙන් කෙමෙන් ගිවි යනවා. අද වැඩසටහනේ හඬදායකත්වය සහ සම්බන්ධීකරණය
මම කාන්ති දසනායක.
ඒ සමගම අද වැඩසටහනේ තාක්ෂණයේ හසුරුවනේ ශබ්ද පරිපාලනය කරමින් මෙතෙක් වෙලා ඔබ සමග කතා කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වෙලාවට ඔබ හමුණුතුරු ඔබට සුවදායි සත්‍යයක් අපි ප්‍රාර්ථනා කරනවා.
අතීතේ අපේ මව්බිම එක්සත් කිරීමට උරදුන් දිරිදුන් විරෝධාර දූපතුන්ට වර්තමානයේ අපේ රට රුදුරු